එතකොට ඔබ එහි වගේ ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ලියන්නේම බ්‍රහ්මණ ආගමී අර ඔබ දන්න අර ඔබ ඉගෙන ගන්න කාරණා ටික තමයි ඔබ සමහරලාට ලියන්නේ. මොනවද ඔබ ඉගෙනගෙන තියෙන්නේ? හරි, ඒ කියලා කියන්නේ ඔබ ඉගෙනගෙන තියෙනවා මේ කාන්තාව යටතේ අර මුඛපත්ම දුලාකාරං වාචා චන්දන සීතලං ඒ නේද, අවුදුම්බර බවං පුස්පං සුවිත වර්ණංච කාකයෝ, ඔය ඔය කියන ඔය ශ්ලෝක ටික එම නැත්තං ඒක එව්ව ටික තමයි ලියන්නේ ඔබ. හරි, එතකොට ඔබෙන් ඇහුවොත්ින් ඔබ ලිව්වද කියලා හොඳට මමන්තර ලිව්වා. ඈ, නමුත් අහලා තියෙන වෙන එකක්, උත්තර ලියලා තියෙන වෙන එකක්. එතකොට අහන්නේ මොකද්ද? බ්‍රාහ්මණ ආගමේ කාන්තාව පුරුෂාධිපත්‍යයට යටත් කරලා තියෙන ආකාරය ගැන කරුණුයි අහන්නේ. එතකොට ඔබ මොනවද ලියන්න ඕන? ඒකට අදාළ කාරණා දැන් අපි ගත්තෝ. ඊට අදාළ කාරණා පළමුවෙන් එන්න ඕන උද්ෘතේ හැටියට අපි දකින්නේ විශේෂයෙන්ම අර බාලේ පිතුරු වාසේ තිස්ටේත් කියන ශ්ලෝකේ ඉන්න ඕන. ඔබ අර උත්තරේට ඒකත් ලියලා තියෙනවා. හැබැයි ඒක විතරක්ම ප්‍රමාණවත් නැහැ. හරි, අර අනවශ්‍ය කාරණා ගොඩක් ඔබ ලියලා තියෙනවා. ඒකට ඔබ අමතර කාලයක් වැය කරලා තියෙනවා. ඔබ ගොඩාක් ඒවා ලිව්වා කියලා ඔබට එහෙම ලකුණු ලැබෙන්නේ නැහැ. හරි, ඒ නිසා සමහර ළමයින්ගේ දැන් අපි මෙහෙමත් ගත්තොත් එහෙනම් දැන් පළවෙනි දෙවෙනි ප්‍රශ්නවල ගත්තොත් එහෙනම් පළ ප්‍රශ්න තුනක් විතර වෙනකන් සමහරලාට හොඳට මුත්තු කැට අකුරු වගේ ලියලා තියෙනවා, ලස්සනට ලියනවා. දන්න හැම කාරණාවක්ම මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි හතර පහ වගේ ප්‍රශ්න වෙනකොට එයා එහෙම මිහින් ගහලා තියෙන සමහර කොටස් වලට ලියලා නැහැ. ඇයි ඒ? එයාට වෙලාව මදි. ඒ නිසා ඔබ කාලේ කළමනාකරණය කර ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒ කාලේ කළමනාකරණය කර ගන්න තමයි අර ප්‍රශ්නෙට අදාළ උත්තරි පමණක් ලියන්න කියලා කියන්නේ. අනදාළ උත්තර ලියන්න ගියපුවාම ඔබේ වටින කාලේ නැති වෙලා යනවා. ඒතර ඔබටයි වැඩියෙන් කාලයක් දෙන්නේ නැහැ. ඒ අර අනවශ්‍ය කාරණා ලිව්වා, වැඩියෙන් ලිව්වා කියලා ඔබට වැඩියෙන් ලකුණු හම්බ වෙන්නෙත් නැහැ. දෙකක් ලැබෙනවා නම් දෙකමයි ලැබෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන, ප්‍රශ්නේ හොඳින් තීරුම් අරගන්න ඕන. එතකොට මේ ಭಾರತೀಯ කාන්ත බ්‍රාහ්මණ යුගයේ තුල කාන්තාව පුරුෂාධිපත්‍යයට යටත් කරලා තියෙන්නේ කොහොමද කියලා අපි කරුණු කියන්නවොත් එම් බාලේ පිතුරු වාසේ තිසයන්නේ ශ්ලෝකයේ ලියලා ඒක විස්තර කරා. එතකොට අපි සති පූජාව ගත්තොත් එහෙනම් සති පූජාව තුලිනුත් පුරුෂාධිපත්‍යයට යටත් කරලා තියෙන ආකාරයනේ. හරි, එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ සති පූජාවත මේ ස්වාමියාගේ අභාවයෙන් පස්සේ බ්‍රහ්මණ ආගම තුල ආයේ කාන්තාවට නැවත විවාහයක් වෙන්න පුළුවන්කමක් නැහැ. හරි, ඒතර සමහර අය එහෙම ස්වාමයා මරුණෙන් පස්සේ දරසෑයට පයින්නේ නැතුව නැත්තම් සති පූජාව කරන්නේ නැතුව සමහර අය බොම දුර්බහැර ඈතට පලා ගිහිල්ලා සමහර වෙලාවට ජීවත් වෙච්ච අවස්ථා ගැන තුරුතුරු සඳහන් වෙනවා. සමහර අය ওই ගණිකාවගේ වෘතියෙන් වල ඉදිච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. එතකොට සමහර අය ගෙදරට වෙලා කොහොමද ඇයි ඉන්න ඕනේ කියලා ඔබ විෂය නිර්දේශ අපි ඉදිරියට කතා කරනවා. එතකොට ඉස මුඩු කරගෙන දොරබොක්කට වෙලා එයා වෙන අයට දකින්න බෑ. අසුබ ලකුණක් හැටියට ලුණු ඇඹුල් නැති ආහාර බුදුමින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේ දුක්බර ජීවිතයක් නෑ ඒකට ගෙවන්න තියෙන්නේ. එතකොට නැවත විවාහ වෙන්න පුළුවන් කමක් නෑ. ඒ පුරුෂ ආධිපත්‍යයට යටත් කරලා තියෙන ආකාරය, පුරුෂයා මැරුණේ තමන්ගේ මිනිස්සයා මැරුණේ මේ තමන්ගේ තියෙන පාපේට කියලා ඔය විශ්වාස කරනවා. ඊළඟට විශේෂයෙන් මේ ක්‍රියාත්මකින දෑවැදී සංකල්පය ගත්තොත් ඒකත් ඒ වගේ. එතකොට ඊළඟට වරප්‍රසාද කාන්තාවට සීමා කරලා තියෙනවා. දැන් පුරුෂයාට මුදල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි කාන්තාවට මුදල් භාවිතා කිරීමේ අයිතියක් බ්‍රාහ්මණ ආගම තුල දීලා නැහැ. හරි, එතකොට දැන් ආගමික වශයෙන් ගත්තොත් එහෙම යාංග භූමියකට ඒ යාගය කිරීම සඳහා පුරුෂයාට පමණයි සහභාගී වෙන්න පුළුවන්කම තියෙන. ගැහැණියට සහභාගී වෙන්න බෑ බ්‍රාහ්මණ ආගම තුල. එතකොට යාග ස්තම්භයකට යාග භූමියකට කාන්තාව ඇතුල් කරගන්නේ නැහැ. එතකොට ඉවෙන් මොනවද කියවෙන්නේ? පුරුෂ ආධිපත්‍ය පුරුෂයාගේ යනසකට ගැහැණිය යටත් කරලා තියෙනවා. හරි, දැන් එතකොට විශේෂයෙන් ගැහැණියට දැන් බ්‍රාහ්මණ ආගමේ උගන්න ප්‍රධානතම ඉගැන්වීමක් නෙමෙයි ආගමික වශයෙන් විමුක්තිය ළඟා වෙන්න පුළුවන් මේ යාගය කියන එක. ඒතර යාගයට කාන්තාවට සහභාගී වෙන්න බෑ. පුරුෂයර විතරයි පුළුවන් පොතේ. ඒ පුරුෂාධිපත්‍ය මෙන්න මේ වගේ කාරණා තුලින් පුරුෂාධිපත්‍යයට යටත් කරලා තියෙන ආකාරය ගැන තමයි ඔබ සටහන් කරන්න ඕන. නමුත් ඔබ ලියන්නේ සමහරට ඒව නෙවෙයි. ඔබ ලියන්නේ අර අර අනවශ්‍ය කාරණා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳට හොඳට ප්‍රශ්නේ තීරුම් ගැනීම කරන්නට ඕන. ඊළඟට අපි ගත්තොත් එහෙම තව උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔබ ප්‍රශ්නේ හොඳින් තීරුම් අරගත්න නැතු උත්තර ලියලා තියනවායි කියලා කියන්න. හරි. අපි ගත්තොත් එහෙම මේ බුදුදහම තුල ඊශ්වර නිර්මාණවාදී බැහැර කර ඇති ආකාරය බුදුදහම තුල ඊශ්වර නිර්මාණවාදී බැහැර කර තියෙන ඇති ආකාරය හේතු සහිතව පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ආවා කියලා හිතන්නකෝ. එතන අපි ගොඩාක් ළමයි මේ වගේ ප්‍රශ්නවල දීලා තියෙන්නේ අර මේ ඒකට අදාළ කාරණා නෙමෙයි. හරි. ඒකට එහෙම උත්තරයක් ප්‍රශ්නයක් ආවොත් එහෙම සමහර ළමයි ලියලා තියෙන්නේ තර්ක ටික පිළිබඳව. හරි. අපි තර්ක ගැන කීපයක් ගැන සමාජ විද්‍යාත්මක තර්කය, ආචාර විද්‍යාත්මක තර්කය, ඈ මනෝ විද්‍යාත්මක තර්කය ආදී මේ තර්ක ක්‍රම කීපයක් ගොඩාක් ළමයින්ගේ උත්තරේ තියෙන්නේ මේ ඊශ්වර නිර්මාණවාදී කොහොමද බුදුදහමින් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියලා ඒ තර්ක ක්‍රම තමයි ලියලා තියෙන්නේ. ඒ තර්ක ක්‍රම මෙතෙන් කිසිසේත්ම අදාළත්වයක් නැහැ. ඒතර තර්ක ක්‍රම ටික ගැන අපි ලියන්න ඕන බුදුදහමේ වර්ණ ධර්ම බැහැර කර ඇති ආකාර නැත්තම් බුදුදහමේ වර්ණ ධර්ම අර්ථ ශූන්‍ය ගැන්වීමක් හැටියට පෙන්ලා දීලා තියෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ආවොත් අන්නේ ඒ ප්‍රශ්නෙට අපි ওই කියන තර්ක ක්‍රම ඇතුළත් කරන්න ඕන. නමුත් අර වගේ ප්‍රශ්නයක් ආවොත් ඊශ්වර නිර්මාණවාදී බුදුදහම තුලින් බැහැර වෙන්නේ කොහොමද කියලා. ඒකට තර්ක ක්‍රම ලියලා හරියන්නේ නැහැ. අපි එහෙනම් කොහොමද ලියන්න ඕන? ඇතුළත් වෙන්න ඕන මොනවාද? එතකොට අපි පළමුව කියන්න ඕනේ ඊශ්වර නිර්මාණවාදී කියන්නේ මොකද්ද කියලා. ඈ සර්ව බලධාරී දෙවියන් කෙනෙක් එහෙම නැත්නම් අසහාය බලය ඇති දෙවි කෙනෙක් විසින් සියල්ල මවලා තියෙනවායි කියන ඉගැන්වීම තමයි ඊශ්වර නිර්මාණවාදී කියන්නේ. මේක බුදුදහමේ බැහැර කිරීමේදී බුදුදහමට අනුව මේ ලෝකයේ සියල්ල මවන්නේ ඊශ්වර පූජ්‍යලෙක් විසින් සර්ව බලධාරී පූජ්‍යලෙක් වශයෙන් විසින් නෙමෙයි. එහෙනම් මේක ප්‍රතික්ෂේප වෙන්නේ බුදුදහම තුල හේතුඵල ධහම තුලින්. හේතුඵල ධහම තුලින්. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදයි ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං හෝති. ඉමස්ස නිරෝධයි ඉදං නිරුච්ඡති. නේද? හේතුම් පටිච්ච සම්බූත හේතුබංගා නිරුච්ඡති. හේතු යම් හේතු ඇති කල්හි ප්‍රතිඵල ඇති වෙනවා. එතකොට හේතු නැති කල්හි ප්‍රතිඵල නැති වෙලා යනවා. ඒකයි බුදුදහමේ න්‍යාය. එතකොට එහෙනම් ලෝකයේ සියල්ල මවලා තියෙන්නේ ਸਰව බලධාරී දෙවියන් කෙනෙක් විසින් නෙමෙයි හේතුඵල සමவாயෙන් තමයි ලෝකයේ සියල්ල හටගෙන තියෙන්නේ කියලා බුදුදහම පෙන්නලා දෙන්නේ. ඒ කාරණාව අපි කියන්න ඕන. ඊට අමතරව තිලක්ෂණය ගැන අපි සඳහනක් කරන්න ඕන. හරි ලෝකයේ සියල්ල දැන් මේ බුදුදහමේ ඊශ්වර නිර්මාණවාදයට අනුව ඒ කියන්නේ මේ සමහර ආගම්වල උගන්වන්නේ නහන්නිතෙන්න මරියති කදාචිත් නිකන මරන්න බැරි මැරෙන්නේ නැති සදාකාලික පවතින එහෙම කියන අදහසක් නේ. එතන බුදුදහම එහෙම ගන්නේ නැහැ. බුදුදහම සියල්ල අනිත්‍යයි, සියල්ල දුකයි, සියල්ල අනාත්මයි. හරි. එතකොට අන්න ඒ ඉගැන්වීම් තුලින් තමයි මේ ඊශ්වර නිර්මාණවාදී බැහැර කරලා තියෙන්නේ කියලා කියන්නේ. නමුත් අපි ළමයි උත්තර ලියන්න ගිහපොම ලියන්නේ කොහොමද? ඒ කාරණා ගැන කියන්නේ නැතුව අර කියන තර්ක ක්‍රම ටික ගැන ලියනවා. උත්තරේ වැරදි. ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ඒ වගේ දුර්වලතා රාශියක් අපි ළමයි තුලින් අපි දකිනවා උත්තර ලියන්න ගිහපුවාම ඔබ කරගන්න වැරදි සම්බන්ධයෙන්. ඒතර අපි හිතන්නක සාමාන්‍ය මෙහෙම කාරණාවක්. හරි. තව එකක් ගත්තොත් එහෙම අපි කියමුකෝ මේ කාන්තාව පිළිබඳ ලියන ප්‍රශ්නේදීම සමහර වෙලාවට දැන් කාන්තාව පිළිබඳ අපි මාතෘකා තුනක් යටතේ කතා කරනව නේද? හරි. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව ගැන උගන්වනවා, වෛදික යුගයේ කාන්තාව ගැන උගන්වනවා, බෞද්ධ යුගයේ ගැන කාන්තාව ගැන පිළිවි ගන්නවා. එතකොට දැන් ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව කියපුවාම අපිට ඒකෙදී අපි උගන්වන්නේ මේ අර ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ ඈ පිළිබඳව. ඒ යුගයේදී තමයි ඔය ඒක කාන්තාවට නිදහසක් සෑම අංශින්ම නිදහසක් තිබුණු යුගයක්. හරි, ඒ කියලා කියන්නේ ඔය ජගන් මාතාව වැඳීම වන්දනාව පිළිබඳව. එතකොට විශේෂයෙන්ම මේ චික්න වන්දනාව පිළිබඳව අපි නේ, ස්ත්‍රී චික්න සහ පුරුෂ චික්න වන්දනාව. හරි, එතකොට ඒ කියන්නේ කාන්තාව වන්දනාවට ලක් වෙලා තිබුණයි කියන කාරණාව. එතකොට ඒ පිළ සමහර ඔය අපි මොහින්දෝචාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් අපි යම් යම් ඔය නටබුන් තුලින් අපි හොයාගෙන තිබෙනවා. අර නක්නව සිටින ස්ත්‍රී රූපයකට පුරුෂෙක් දන ගහගෙන ඉන්න ආකාරය. ඒතර ඒකින් කියන්නේ ඒ ඔය කියන ප්‍රාග් බෞද්ධ යුග ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව පුරුෂ වන්දනයට පවා ලක් වෙලා තිබුණයි කියලා කාරණාව. හරි, ඒතර ඒ කාලේ ආර්ථික නිදහසක් ඇයට තිබුණා. මුදල් පරිහරණය කරපු කාන්තාව පිළිබඳව කාන්තාඩී පිළිබඳව වාරණ තිබුණේ නේ. ඒ වගේම උගත් කාන්තාව ඒ කාලේ ඉඳලා තිබෙනවානේ, බොහොම දක්ෂ වාද කරන අය තමයි කරට කර වාද කරපු අවස්ථා. ඒ පිළිබඳව දක්ෂ කාන්තාව ඉඳලා තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියට යාඥවල්කේ ඍෂිවරයා. එතකොට යාඥවල්කේ ඍෂිවරයත් එක්ක කරට කර වාද කරපු ගාගර්ගයා පිළිබඳව සඳහන් වෙනවා. විතක සඳහන් වෙනවා යාඥවල්කේ ඍෂිවරයා කියනවා මේ ඔහු නතර කරන්නේ දැම්මගේ ඔළුව පැලෙන්ඩලා යන්නේ කියලා. ඒ කියන්නේ යාඥවල්කේ ඍෂිවරයා කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එතන ඔහුව පවා අපහසුතාවයට පත් කරන්න තරම් බොහොම දක්ෂ ලෙස තියුම් ලෙස වාද කරන්නට දක්ෂ කාන්තාව ඔය වෛදික යුගයේ ඉඳලා තිබෙනවා. එතකොට මාතෘ පීතෘ යුගයේ හැටියට අපි ඒක කියන්නේ මාතෘ පීතෘ යුගයේ. ඒ කියලා කියන්නේ අම්මට තාත්තට දෙන්නටම සමාන වරප්‍රසාද තිබුණු යුගයක්. හරි, දැන් උදාහරණයක් ඇටියෙම දෙන්නම එකතු වෙලා තමයි යාග පවත්වලා තිබෙන්නේ. හරි, ඒ කාලේ හැටියට දෙවිවරු කාන්තාවගේ මිහිරි කටහඬ හාන්න පවා කැමැති දෙවිවරු ඉඳලා තියෙනවා. ඒ නිසා සමහර වේද ගීතිකා ගායනා කරන්න ඇතම් කාන්තාව යොදාගත් අවස්ථා පිළිබඳවද ඔය ප්‍රාග් වෛදික යුගයේ පිළිබඳව සඳහන්. එතකොට ඒ පිළිබඳ කරුණු අපි සඳහන් කරන්න අවශ්‍යයි. එතකොට දැන් වෛදික යුගයේ ගත්තොත් එමු වෛදික යුගයේ කොටස් දෙකක් හැටියට අපි කතා කරනවා නේ, පූර්ව වෛදික යුගයේ සහ පශ්චාත් වෛදික යුගයේ කියලා. ඒතර පූර්ව වෛදික යුගයේ හැටියට අපි සලකන්නේ ඔය ආර්යයන්ගේ පැමිණීමේ මුල් අවස්ථාව. හරි, ආර්යයන් පැමිණීමේ මුල් යුගයේදී ඒ යුගයේදී කාන්තාවගේ තත්ත්වය පිළිබඳ. ඒතර පශ්චාත් වෛදික යුගයේ කියන්නේ බ්‍රාහ්මණ යුගයේ පිළිබඳ. හරි, එතකොට ඒක පටල ගන්න එපා. සමහර ළමයි සමහරවල් අපි ප්‍රශ්න වලට අහනවා පූර්ව වෛදික යුගයේ කාන්තාවගේ තත්ත්වය පිළිබඳ තතු අහනවා සමහරවල්. එතකොට සමහර අය ලියනවා මේ පූර්ව වෛදික යුගය කියලා කියන්නේ මේ ප්‍රාග් වෛදික යුගයේ තොරතුරු සඳහන් කරනවා. උත්තරේ වැරදි. ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ සමහරලාට ඔබට. ඒ නිසා ඔබ හොඳට ඔබේ ඉන්න ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මෙන්න මේව ඉතාම නිවැරදි කරගන්න, නිර්වුල් කරගන්න ඕන. හරි, ප්‍රාග් වෛදික යුගයේ කියලා කියන්නේ මොකද්ද? ඒ යුගයේ தત્ත්වය මොකද කාන්තාවගේ? වෛදික යුගයේ தત્ත්වය මොකද කාන්තාවගේ? එයිමුත් පූර්ව වෛදික යුගයේ දී කාන්තාවගේ தત્ත්වය මොකද්ද? පශ්චාත් වෛදික යුගයේ කියන්නේ මොකද්ද? ඒදී කාන්තාවගේ தત્ත්වය මොකද්ද කියලා ඔබ තාම හොඳට ඔබගේ විශේෂ භාර ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා නිර්වුල් අවබෝධයක් ලබා ගන්න ඕන. හරි, ඊට පස්සේ බෞද්ධ යුගයේ කාන්තාව පිළිබඳව අපි වෙනම ඉගෙන ගන්න. හරි, මෙන්න මේ වගේ මතක තියාගන්න. ඔබ ඊළඟට දැන් අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ උත්තර ලිවීමේදී අපි කියමුක සමහර ප්‍රශ්න තියෙනවා මේ රාජ්‍යත්වයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ සූත්‍රානුසාරයෙන් කරුණුගෙන හැර දක්වන්න කියලා ප්‍රශ්නයක් ආවා කියලා හිතන්නකෝ. ඈ, බෞද්ධ සූත්‍රානුසාරයෙන් රාජ්‍යත්වයේ ප්‍රභවය විලා අන්න ඔබ අර මේ ප්‍රභවය කියන වචනේ ඔබ දන්නේ නැහැ සමහර වෙලාවට. එහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබ අර ප්‍රභවයේ පිළිබඳව කරුණු කියන වෙනුවට ඔබ කියලා තියෙන මොකද්ද? රාජ්‍ය පාලනය ගැන තුරුතුරු කියන දස රාජ ධර්ම, දස සක්විතිවත්, සප්තපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු මෙව්ව ගැන තුරුතුරු කියනවා. ඒ තුරුතුරු කිව්වා කියලා ඔබට සාර්ථක පිළිතුරක් වෙන්නේ ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔබ ලියන්න ඕන මොනවද? ඔබ ලියන්න ඕන මොනවද? ඔබ ලියන්න ඕන රාජ්‍යත්වයේ ප්‍රභවය, ඒ කියන්නේ රාජ්‍යත්වයේ රජකම ආරම්භ වීම පිළිබඳ කරුණු කියන්න ඕන. එහෙනම් ඔබට අර මතකනේ දීගණිකයි අග්ගඤ්ඤගත සූත්‍රයේ නේද රජ්ජුරුව කියන එක නැති වුණේ කොහොමද කියලා? ධම්මේන පරේ රඤ්ඤන තීති රාජා කියලා එහෙම අපි ඉගෙන ගත්තා නේද? ඒතර රජ්ජුරුව කියලා කියන්නේ දැහැමින් අනුන් සතුටු කරවන නිසා කියලා. අන්නේ ඊ රාජ්‍යත්වයේ ප්‍රභවය ඇතිවිච ආකාරය ඔබ කියන උනද. ඒතර බුදුදහමිය උගන්න ප්‍රධාන මූල අග්ගඤ්ඤගත සූත්‍රය අනුසාරින් කියන. සූත්‍රගතයි කියන්නේ ඒක. නමුත් ඔබ රාජ්‍ය පාලනය ගැන ලියලා තිබ්බා කියලා ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳට ඔබ තේරුම් ගන්නට ඕන ඔබ කරන එක වැරද්දක් තමයි. එතකොට ප්‍රශ්නය හරියාකාරව තේරුම් නොගෙන උත්තර ලිවීම සම්බන්ධයි. ඊළඟට මම කිව්ව ඔබෙන් සිදුවෙන අඩුපාඩුවක් හැටියට ඔ මෙමි භාෂාව පිළිබඳ දැනුම අඩුකම. භාෂා භාවිතය පිළිබඳ අපි ධාරණ කැටියට කියන්නේ සිංහල භාෂාව කියලා. ඒ සිංහල භාෂාව දැන් අපි කියමුකෝ රාජ්‍යත්වයේ ප්‍රභවය සිදු ආකාරය පිළිබඳ බෞද්ධ සූත්‍රාගත කරුණු ඇසුරින් පැහැදිලි කරන්නේ. ඒතර අපි ප්‍රභවය කියන වචනේ දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ භාෂාව පිළිබඳ දැනුමක් නැහැ කියන එක. හරි. ඒ නිසා ඔබ කරන්න ඕන මොකද්ද? විශේෂයෙන්ම මේ ඔබ එහෙනම් මෙන්න මේ වගේ අඩුපාඩුකම් රාශියක් ඔබෙන් දකිනවා. හරි. එකක් තමයි එතකොට ප්‍රශ්නේ හරියාකාරව තීරු නොගෙන උත්තර ලිවීම. ඊළඟට භාෂා භාවිතී පිළිබඳ දැනුම අඩුකම, නැත්නම් සිංහල භාෂාව පිළිබඳ දැනුම අඩුකම. අනිත් කාරණාව තමයි ඔබ විසි දැනුම තිබුණට ඔබ ප්‍රශ්නෙට අදාළ නොවන උත්තර ලිවීම සහ අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් වැඩි කාලයක් ඔබ යොදවලා යදවීම. ඒතර මෙන්න මේව මගහරවා ගන්න නම් මගහරවා ගත යුතුමයි. එහෙම හැරෙනකොට නැත්තම් ඔබේ දැනුම නැතිකමවත් ගුරුවරයා උගන්වලා නැතිකමවත් නෙමෙයි. ඒතර අඩුපාඩුකම් තමයි එක කාල කළමනාකරණේ දුර්වලතාවය. කාල කළමනාකරණේ දුර්වලතාවය. එතකොට එන්න කාලේ කළමනාකරණ එක. ඒ නිසා අපි ඔබට යෝජනා කරන මෙන්න මෙහිම ඔබ කරන කීපයක් ඉෂ්ට කරන්න. එකක් තමයි ප්‍රශ්නේ හොඳින් තීරුම් ගැනීම කරන්න. හොඳින් ප්‍රශ්නේ තීරුම් ගන්න. පළවෙනි වතාවට සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙතුන් වතාවක් හරි ප්‍රශ්නේ ඔබ හොඳින් තීරුම් ගන්න ඕන. කියව ගන්න ඕන. කියවලා මේ ප්‍රශ්නේ මොනවද අහන්නේ කියලා හරියට තීරුම් ගන්න ඕන. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නෙට අදාළවම පමණක්ම ප්‍රශ්නෙට අදාළ උත්තරේ පමණක්ම ලියන්න ඔබ පරිචියක් ඇති කරගන්න, පුරුද්දක් ඇති කරගන්න ඕන. ඊළඟට ඔබ සිංහල භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කරගන්න ඕන. ඒ සඳහා ඔබට කරන්න පුළුවන් සිංහල විෂය පිළිබඳ ඔබ වැඩි උනන්දුවක් දක්වන්න අවශ්‍යයි. හරි. සමහර අය මේ අපොස සාපේල උසස් පෙළ දරුවන්ට පවා සමහර වෙලාවට මේ ලියන වචනවල අකුරුවල අඩුපාඩුකම් මහරාශියයි. ඒතර ඒවා ඔබ හදා ගන්නට අවශ්‍යයි. ඊළඟට විභාගයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඔබ ගුරු උපදේශ ඇතුව ප්‍රශ්න 25ක් 30කටවත් උත්තර ලියලා අර කියන අඩුපාඩු ටික මගහරවා ගන්න ඕන. ප්‍රශ්නේ හොඳින් තේරුම් අරගෙන ඒ තේරුම් අර ප්‍රශ්නෙට අදාළව උත්තර ලියන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට කාලය කළමනාකරණය කරගන්න ඔබ පුරුද්දක් ඇති කරගන්න ඕන. ඒ වගේම ඔබ හොඳට එම් කරලා අහලා තියෙන කාරණේ ඉතාම නිර්වුල්ව පැහැදිලිව භාෂාව යොදාගෙන හොඳට ප්‍රකාශ කිරීමේ ප්‍රකාශන ඥානයක් ඔබ ඇති කරගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මෙහෙම කරොත් විතරමයි ඔබට පුළුවන් වෙන්නේ සැබවින්ම කියන මෙන්න මේ විශ්වවිද්‍යාලය කියන ඒ සිහිනේ ඔබට සැබෑ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබට මේ විශේෂ දැනුම විතරක්ම ප්‍රමාණවත් විභාගයට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා හැබවින්ම මේ කියන අඩුපාඩු කන්ටික මඟ හරවා ගන්න. ඔබ මේ කාලේ කරන්න ඕන එකක් විශේෂයෙන්ම තව ඔබට මාස කීපයක් විතරයි තියෙන්නේ, ඔබ කාලසටහනක් හදා ගන්න. අපි දරුවන්ට කාලසටහනක් නැහැ සමහර වෙලාවට. හරි. ඔබට හිතිච්ච වෙලාවට තමයි පාඩම් කරගන්නේ. එහෙම කරන්න ගියපුවාම ඔබට මේ රටාවක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා පළමුව ඔබ කාලසටහනක් හදාන්න. කාලසටහනට ඔබ නිදා ගන්න වෙලාවක්, අවදි වෙන වෙලාවක් ඔබ හරියට හදාගන්න. ඒ විෂයම් පාඩම් කරන දින ගණන් හරියට හදාගන්න. ඊළඟට ඔබ හොඳට ගුරුවරයෙක් යටතේ අර කිව්ව විදියට හොඳට ප්‍රශ්නවලට උත්තර ලියලා 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 ලිවීමේ පුරුද්දක් ඇති කරගන්න. හරි, ලිවීමේ පුරුද්දක් ඇති කරගන්න. අනිත් එක, ඔබ භාෂාව ගැන තියෙන අඩුපාඩු කන් ටික මඟ හරවගන්න. ඔබ සමහරලාට ලියලා තියෙන, ඔබ ලියලා තියෙන අකුරු කියව ගන්න බෑ සමහරලාට විභාගයේදී. ඔබ කියන දේ සමහරට කියව ගන්න සෙල්ලිපි අක්ෂර වගේ සමහරට ඔබේ අක්ෂර. ඒ නිසා තමයි අපි කියන්නේ භාෂා ඥානය හදාගන්න, නිරෝල් කරගන්න. ඒ සඳහා සිංහල භාෂාව ගැන වැඩි උනන්දුවක් දක්වන්න. එහෙම නොවුනොත් ඔබ කොච්චර ඔබ හිතලා උත්තර ලියලා තිබ්බත් ඒ උත්තරේ පරීක්ෂකවරයාට කියව ගන්න බැරි වුණොත් එහෙම ඔබේ ප්‍රකාශනය නිරවුල් නැවුනොත් එහෙම ඔබට ලකුණු ලැබෙන්නේ නැති වෙලා යනවා. ඒ නිසා ඒකට හරි ගැස ගන්න මෙන්න මේ අඩුපාඩු ටික සකස් කරගෙන අපි ඉදිරියට සැලසුමක් අනුව වැඩ ටික කරමු. ඉදිරි වසරවලද ඉදිරි සතිවලද අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව ඔබට අර කිව්ව වගේ ඉතාම ක්‍රමානුකූල අමාරු මාතෘකා ටිකක් අරගෙන සාකච්ඡා කරලා විශේෂ දැනුම ලබා දෙන්න.